මේ භාවනාව ගැන කතා කරනකොට මහා ගැඹුරු විෂයක්. මේ භාවනාව විවිධ අරමුණු ඔස්සේ වඩන්නට භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක්. නොයෙක් ලක්ෂ්‍යයන් ඇති කරගෙන මේ හිත වඩන්න පුළුවන්. හැබැයි අපි කතා කරන්නේ, අපි වඩන්නේ, අපි භාවිතා කරන්නේ වෙනත් ලෞකික අපේක්ෂාවන්ගෙන් යුක්තව නොවේ. අපි බෞද්ධයන් හැටියට අපේ බලාපොරොත්තුව ඒකාන්ත නිවනම විය යුතුයි. එනිසා නිවන අරමුණු කරගෙන කරන භාවනාව කුත්තියනම් ඉන් පරිබාහිර වෙනත් වෙනත් අවශ්‍යතාවයන් නිසා භාවනාවේ පින්කමක් වෙනුවෙන් කායික මානසික ප්‍රබෝධය උදෙසා කායික මානසික ආතතිය පීඩනය සංසිඳවා ගැනීම උදෙසා කායික මානසික රෝග නිවාරණය සඳහා වෙනත් වෙනත් දැනීම් හැකියාවන් දක්ෂතාවයන් ධ්‍යාන යුදි දක්වා විශේෂතාවයන් ඇති කර ගැනීම සඳහා ලෝකයේ අය භාවනාව භාවිතා කරනවා. අපි භාවනාව ගැන කතා කරන්නේ එබඳු අරමුණු වල ඉඳගෙන නෙමෙයි. නිවන කියන අරමුණ දිහා බලාගෙනයි. එනිසා අපි භාවනාව ගැන හොයන්න ඕන. ඒ වෙනුවෙන් ඒ අරමුණට උපකාර දෙන්න. එතනදී අපි දැනට කරන මේ කර්මස්ථාන භාවනා සියල්ල ඒ වෙනුවෙන් යොදා ගන්න පුළුවන්. ඒවත් හරින්න ඕනේ නැහැ. හැබැයි අපිට අර අවසාන ඉලක්කය හොඳට පැහැදිලි කරගෙන ඒ වෙනුවෙන්. මොකද ඒ තැන දකින්න බෑ චිත්ත සමතයක් නැතුව. නුවණින් වරදින් නැතුව එතන දකින්න පුළුවන් වෙන්නේ සිත සමාධිමත් වුණොත්. සිත සමාධිමත් වෙන්නේ සීලයක පිහිටියොත්. එතකොට සීලයක පිහිටලා සමතකමට වඩමින් සමාධියේ වඩමින් ප්‍රඥාවෙන් නුවණින් අර අහගත්ත ඇත්ත ඒ ආකාරයෙන් දකින්න ඕන. ඒ ආකාරයෙන් ඇත්ත ඇතිතටි සිතන් විමසන්න ඕන, විදර්ශනා කරන්න ඕන. මේක තමයි කළ යුතු සමස්ත වැඩපිළිවෙල. අපි කෙටි කරලා ගත්තොත් එතනදී අපට සීලය කියන තැනදී අපි ශික්ෂා පද වශයෙන් නොයෙක් ආකාරයෙන් මේක විස්තරණය වුණා. සීලය කියන ක්‍රියාවෙදි ප්‍රතිපදාවෙදි අපට තියෙන්නේ හිත හදනවා කියන එකමයි. ඒ කායවා මේ ద్వාරයෙන් ඇතිවෙන අකුසලයට හේතුව මූලය සිතම වෙනවා. සිත බොහෝය කියලා කියනවා. කුමන සිතක්ද දුසිල් භාවයට අකුසල භාවයට හේතු වෙන්නේ? අලෝභ සිත, ලෝභ සිත, ද්වේෂ හිත, මෝහ හිත. මනසාසේ පදුට්ඨේන බාසතිමා කරොතිව. ක්‍රියාව අකුසල් කරන්නේ සිත දූෂිත වුණොත්. එතකොට අපිට සීලය රකින්නවා කියලා රකින්න තියෙන්නේ, ශික්ෂාපද රකින්නවා කියලා රකින්න තියෙන්නේ හිත. හිත දූෂිත වෙන්න නොදී පවත්වන්නේ. හිත දූෂිත වෙන්න නොදී වළක්වනවා කියනකොට ලෝභ දේශ මොහයන්ගේ හිත ඉවත් කරගන්නේ. මේ ලෝභ දේශ මොහයන්ගේ හිත ඉවත් කරගෙන හිත පිරිසුදුව පවත්වන්න නම් ඒ සඳහා ඕන කරන්නේ චිත්ත භාවනාව. ඒ නිසා මේ ශාසනයේ සමාධිය, සීලය කෙලවර කොට පවතිනවා. සීලය සමාධි සංවත්තනිකයි. සීලය අවසන් වෙන්නේ කොතනින්ද? සමාධිය. එතකොට අපට සමාධිය වඩන්න කියලා අමුතු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. සීලය සම්පූර්ණ කරනවා කියලා කරන්න තියෙන්නේ හිත රකින්න. එතකොට දැන් අපට නුවණක් දැනුමක් තියෙන්න ඕන. සීල සමාධි කියන දෙකම එක කාරණාවෙන් සිද්ධ වෙනවා. කුමක් රැක්කොත්ද? සීල රැක්කොත්. කුමකින්ද හිත රකින්න ඕන? ලෝභ දේශ මොහයන්ගේ. ඒක තවත් ටිකක් එහාට ගියොත් පංච නීවරණයන්ගේ, ලෝභ දේශ මොහයන්ගේ නීවරණයන්ගේ හිත නිදහස් කර ගැනීම සඳහා උත්සාහවත් වෙනකොට මෙහි සීලයක් සම්පූර්ණ වෙලා සීලය සමාධියෙන් කෙලවෙන සමාධියක් ලැබිලා සමාධිමත් හිත අවසානයේ නෙමෙයි ධ්‍යානයේ සමාපත්තිය මේ ශාසනයේ අවසානයේ නෙමෙයි අනේ ශාසනවල සමාපත්තිය කෙලවර අවසානයේ මේ ශාසනයේ මැද ඒ සමාධිමත් හිතෙන් ඊළඟට ඇත්ත ඇත්තටි දකින්නවා ඇත්ත ඇත්තටි දකින්න ප්‍රඥාව වඩනවා ඒ නිසා හිත වැඩීමයි ප්‍රඥාව වැඩීමයි කියලා භාවනාවේ අවස්ථා දෙකක් චිත්තං පඤ්ඤං භාවය චිත්ත භාවනා ප්‍රඥා භාවනා කියලා භාවනා දෙකක් එතකොට මෙන්න මේ අනුපිළිවෙල බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර ධර්මවල දේශනා කරනවා මධ්‍යම නිකායේ ඝනක මොග්ගල්ලාන වගේ සූත්‍රයක් ගත්තොත් තව සූත්‍ර බොහෝ තියෙනවා මේ සූත්‍රය ගත්තොත් ඒකේ තියෙන මේ අනුපිළිවෙල දක්වලා ඉස්සෙල්ලාම අපිට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරයේ පිළිදන් කියන ඔබට නම් පංචශීලේ නිති පංචශීල පොහොය අටසි පංචශීලයේ හෝ අටශීලයේ පිළිදන් ප්‍රාතිමෝක්ෂ සංවරයේ පිළිදී ආරෙන එතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙන්න පුළුවන් වෙන්නේ ඊළඟට දැන උදව් කරගත්තොත් ඊළඟට කියනවා ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා. ඉන්ද්‍රිය අසංවර වුණොත් පුළුවන්ද ශික්ෂාපද රැකගන්න? එහෙනම් ප්‍රාතිමෝක්ෂ සංවරය ශික්ෂාපද ටික රැකෙන්නේ ඉන්ද්‍රිය සංවර වුණොත්. ඒ නිසා දෙවනුව අපට කියනවා ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා. ඉන්ද්‍රිය කියලා කියන්නේ චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. එහේ කනනාසය, දිව කය මනස අපි තේරෙන විදිහකින් කිව්වා. මේ ටික පාලනය කරගන්න කියලා කියනවා. අන්න ඒ ටික පාලනය කරගත්තාම එයාට කියනවා ඊළඟට ආහාරයේ පමණ දැනගන්න කියලා. මේ සිව්පස පරිහරණය නුවණින් කරන්න කියනවා. සිව්පස පරිහරණය නුවණින් කරන්න පුළුවන් වුණොත් විතරයි ඉන්ද්‍රිය රැකෙන්නේ. සිව්පස පරිහරණයදී ඒක නුවණින් බලලා කරන්න බැරි වුණොත් එයාට ඉන්ද්‍රිය රැකෙන්න බැහැ. ඉන්ද්‍රිය රැකෙන්න බැරි වුණොත් ප්‍රාථමික ශික්ෂාපද රැකෙන්නේ. එනිසා තුන් වෙනුව කියනවා සිව්පස්සේ චීවර බින්න පස්සේ නාසං විලානපත්. ඇඳුම් පළඳුම් ආහාර නිවාස මේත් පරිහරණය නුවණින් කරන්නේ. ඥාන සම්මරේ ඊළඟට එහෙම පාලනයක් ඇති කරගත්ත කෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් මහන නිදිවැරීමේ පුරුදු වෙන්න කියලා. දවස් 30ම දවසකට රාත්‍රී යාමය පූර්ව යාම මධ්‍යම යාමයේ පස්චිම යාමයේ කියලා තුනකට බෙදලා මධ්‍යම යාමයේ විතරයි නිින්ද පනවන්නේ. ඒ කියන්නේ රාත්‍රී 10 ඉඳලා 2 වෙනකම් මේ කාලයේ විතරක් සිහියෙන් දකුණලෙන් සිංහසෙයියාවෙන් නිදා ගන්නවා. 2 වෙනකොට අවදි වෙන අදහස. එතකොට ඒ ඉතිරි මුළු කාලයම දැන් නිින්ද දුරු කරන්න පුරුදු කරනවා. දුර නිසම පුරුදු කරන්න බැරි වටේ යෙදෙන්න අර චිත්ත භාවනා ක්‍රම බුදු ගුණ මෛත්‍රිය සුභ මරණ ගති මොනවා හරි මේක පුරුදු කරන්න ඕන. අන්න ඒ ටිකක් පුළුවන් කෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් මහන සති සම්පජාන්නේ ඉන්න. දැන් සති සම්පජාන්නේ පුරුදු කරන්න කියලා කියනවා. අන්න බලන්න මම කියන එකක් නෙමෙයි මේ සූත්‍රයේ තියෙන බුද්ධ වාසිතයක් වෙනවා. සති සම්පජාන්නේ සිහි නුවණ සිහි නුවණින් කටයුතු කරන්න කියලා දැන් නින් අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා නිින්ද යනකම් කරන හැම කටයුත්තක්ම සිහි නුවණින් යුක්ත වෙන්න කියලා කියනවා. ඉතින් අද දවසේ මේ සිහි නුවණ කියන එක විවිධ අර්ථකථන ඇති. බොහෝ වෙලාවට අපි දකින්නේ මේ සිහිය වැඩි වීම සිහි නුවණ කියන එක නිවන් මඟ හැටියටම තමයි අද අපේ කර්මස්ථාන දක්වන ආචාර්යයන් වහන්සේලා පෙන්වන්නේ. හැබැයි මේ සූත්‍රය ඉතාමත් පැහැදිලි. ඒ සති සම්පජඤ්ඤේනොත් කටයුතු කරන්න පුරුදු වෙච්ච කෙනාට කියනවා මහණ දැන් යන්න ආරණ්‍යයට රුක් මුල්වල තියන්න ශූන්‍යාගාරේ තියන්න දැන් ගිහිල්ලා සම්මා දුක්ඛක්ඛය ගාමි මනාකට දුක් ගෙවෙන මනාකට දුක ගෙවෙන උදයත්තගාමිනී ප්‍රඥාවයි. උදයනේ දක්නා නොවනින් යුක්ත වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ස්කන්ධය ස්කන්ධයන්ගේ ඇතිවීම ස්කන්ධයන්ගේ නැතිවීම බලන්න කියලා කියනවා. ඒ කියන්නේ අපි අර උදේ කතා කළා ඇහැ රූපය රූපස්කන්ධයට චක්කු විඤ්ඤාණය විඤ්ඤාණස්කන්ධයට චක්කු සංස්කන්ධයට ගන්න වේදනා වේදනාස්කන්ධයට රූප සංඥා සංඥාස්කන්ධයට රූප සංවේදනා සංකාරස්කන්ධයට ඒ ස්කන්ධ ඇති තැන අපට යමක් හදලා තියෙනවානේ. ස්කන්ධ ටික වැය කරනවා දකින්න නේද? එතකොට ස්කන්ධය ටිකක් ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්කන්ධයන්ගේ නැතිවීමත් මේක තමයි මනාකොට දුක්ගෙවන සම්‍යක් ප්‍රඥාව. මතක තියාගන්න විදර්ශනාව කියන්නේ වෙන මොනවත්වත් නෙමෙයි. පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනා ඥාන. විපස්සනා ඥාන කියලා කියන්නේ අන්න ඒ වර්තමානයේහි ඇත්ත. වර්තමානයේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, වර්තමානයේ ඇත්ත. හටගත් දේ හටගත් තැනම නිරුද්ධ වී යන ආකාරය ඉස්සෙල්ලා සිටින් මෙනෙහි කරනවා. ඊළඟට අර මුල සම්පූර්ණ නිසා එයාට පහසුවේ ඒක දකින්න එහි පිහිටන්න පුළුවන්කම තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්පූර්ණම නිවන් මඟ කෙටි කරලා කළ දේශනාවක්. එතකොට අපිට කියලා 아무 දෙයක් වෙන්නේ නෑ. අපටත් ওই ටිකම තමයි තියෙන්නේ. එහෙනම් දැන් අපටත් ওই වැඩපිළිවෙලින් පිටපණින්න බෑ. අපට පුළුවන් මට්ටම කොතනද කියන එක අපට තීරණය කරගන්න පුළුවන්. නමුත් මේ අනුපිළිවෙල වෙනස් කරන්න බෑ. ඒ නිසා මෙන්න මේ පිළිවෙල හඳුනාගන්න යාලිත වෙනවා. හැබැයි අපි පැහැදිලිවම මතක් කළා ඒ අනුපිළිවෙල අපට හම්බ වෙන්නේ අර අසංගත යුතුදී දැනගත යුතුදී දැනගැනීමෙන් අනතුරුයි කියලා. දැන් ඒක දැනගත්ත කෙනාට මේ දකින අහන දැනෙන දැනගන්න හැම තැනකම අපි ප්‍රමාදයි. මේ ආයතනයට අරමුණු ලැබෙන හැම තැනකම අපි ප්‍රමාදයි. ප්‍රමාදයි කියලා කියන්නේ මල වුණ වෙන්නේ. ජී ප්‍රමත්ත යතමත. ඒ කියන්නේ අපි නැවත නැවත මැරෙන්න නැවත නැවත උපදින්න කරුණු තමයි ඒ ප්‍රමාද වෙන හැම තැනකම ප්‍රකාශ වෙන්නේ. කර්ම ප්‍රකාශ වෙන්නේ. එතකොට දැන් මට ඕන ඉස්සෙල්ලාම මෙන්න මේ විපතෙන් බේරිලා ඉන්න සුරක්ෂිත තැන. යම් තරමකට හරි මේ විපතෙන් මිදලා ඉන්න ආරක්ෂිත භූමියක් ඕන. අන්න ඒ ආරක්ෂිත බිම අපි ඉස්සෙල්ලාම හඳුනගන්නවා. කොයි දේත් අපිට කරන්න පුළුවන් වෙන්නේ ආරක්ෂිත තැනක සුරක්ෂිත තැනක පය පිහිටවා ගන්න පුළුවන් වුණොත්. අනාරක්ෂිත තැනක ඉඳගෙන අපිට සටනක් කරන්න බෑනේ. දැන් මාරයත් එක්ක සටනක් නේ තියෙන්නේ. ඒ සටන කරන්න නම් හොඳ තැනක සුරක්ෂිත තැනක පිහිටන්න ඕන. අන්න ඒ සුරක්ෂිත තැන පිහිටන්න අපි හඳුනා ගන්න ඕන ඒ ආරක්ෂිත භූමිය, ඒ සුරක්ෂිත තැන මොකක්ද කියලා. අන්න ඒ තැන හඳුනා ගන්නකොට අපට ලොකු බලයක්, ලොකු ශක්තියක්, ලොකු රැකවරණයක් වෙනවා. පරිමුඛං සතිං උපට්ඨිත්වා සිහිය පිහිටුවා ගත යුතු තැන. සිහිය පිහිටුවා ගන්න පුළුවන් වුණොත් එතකොට කොහේ කොහේ හරි සිහිය පිහිටුවන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ සිහිය පිහිටුවා ගත යුතු යැයි දේශනා කළ තැන. සිහිය පිහිටුවා ගත්තොත් ඒක තමයි ආරක්ෂිත බිම. මායාවට අපට පහර දෙන්න බැරි ආරක්ෂිත බිම වෙනවා ඒක. එනිසා අපි නිවන් මාර්ගයට දැස ගන්නකොට පළමුවෙන්ම මෙන්න මේ සති නිමිත්ත කියන එක හඳුනා ගන්න. ඒක ගැනත් නොයෙක් නොයෙක් සංවාද විවාද ලෝකේ තියෙනවා. ලෝකේ තියෙන සංවාද විවාද අපට පළක් නැහැ. අපි බලන්න ඕන බුදුහාමුදුරුවෝ එහෙම දේශනාවක් කරලා තියෙනවද? එහෙම දේශනාවක් කරලා තියෙනවා නම් කොහේද? කොතනද ඒක විස්තර කරලා තියෙන්නේ? එතකොට අපිට ඊට වැඩි ප්‍රශ්නයක් නැහැ. තව කවුරු කවුරු හරි කියන දෙයක් ගැන එතකොට අපි දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ ගත්තොත් ඒක අපිටතාවත්ම පැහැදිලිව අරඤ්ඤගතව රුක්මූලගතව සුඤ්ඤාගාරගතව නිසීදි පල්ලංකං ආභුජිත්වා උජුංඛායං පනිදාය පරිමුඛං සතිමුපත් ඔන්න සිහිය පිහිටවා ගත යුතුයි කියලා පෙන්නලා තියෙනවා. හැබැයි අපි ඕක පටලවාගෙන තියෙනවා සිහිය පිහිටවන්නේ ආස්වාද ප්‍රස්වාදයටයි කියලා. මම ඊයේදරේ ධර්ම දේශනාවක් ඇහුවා එක්තරා ස්වාමීන් වහන්සේ නමකගේ. උන්වහන්සේ මාර්ගය මැදුම් පිළිවෙත පෙන්වනවා ආස්වාද ප්‍රස්වාදයේ. ආස්වාදය එක්කන්තය ප්‍රාස්වාදය එක්කන්තය. මේ ආස්වාදයට නැති ප්‍රාස්වාදයට නැති මෙද අවස්ථාවෙදී අල්ලගත්තොත් ඒක තමයි මජ්ජිය කියන්නේ. එහෙම දෙයක් එහෙම තැනක් මේ ලෝකෙම නැහැ. එහෙම දේශනාවකුත් නැහැ. එහෙම භාෂිතයක් නැහැ බුද්ධ භාෂිත අතරේ. මෙදුම් පිළිවෙත මොකද්ද කියලා පෙන්නපු දේශනාව වල තරම් තියෙනවා. අතීතේ ඒකාන්තයක්, අනාගතේ ඒකාන්තයක්, වර්තමානයේ මැද. ස්පර්ශේ ඒකාන්තයක්, ස්පර්ශ සමුදේ ඒකාන්තයක්, ස්පර්ශ නිරෝධේ මැද. ආධ්‍යාත්මික ආයතන ඒකාන්තයක්, බාහිර ආයතන ඒකාන්තයක්, විඥානයේ මැද. නාමේ ඒකාන්තයක්, රූපේ ඒකාන්තයක්, විඥානයේ මැද. සක්කාය ඒකාන්තයක්, සක්කාය සමුදය ඒකාන්තයක්, සක්කාය නිරෝධයේ මැද. මේ විදිහෙන් මැදේ මැද දක්වපු තැන් තියෙනවා. අපේ ආස්වාසය ප්‍රාස්වාසය කියන තැනින් මැද හොයන්න යා යුතු නෑ. ඒක සතිකමටහන. ඒක සමාධි කර්මස්ථානය. මොකද ඒක බලන තාක් අපි කයේ පිහිටලා ඉන්නේ. ඒක කයටයි අයිති. කය තුල පිහිටලා මැදුම් පිළිවෙත හම්බ වෙන්නේ නෑ. එනිසා බොහෝ දෙනා අදහස් කරනවා ආස්වාද ප්‍රසවාසයට සිත තැබීම, සිහිය තැබීම, එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසය හැපෙන තැන. ආස්වාද ප්‍රසවාසය හැපෙන තැන වැලීම තමයි සිහිය පිහිටවීම කියන්නේ. ඒක ඇත්ත නැත්ත විමස ගන්න මම එක තැනක් පෙන්නන්නම්. අදම පුළුවන් නම් මජ්ක්‍ධිම නිකායේ මහා රාහුල වාද සූත්‍රයේ කියවන රාහුල නමුදු බුදුහාඳුරන්ගෙන් අවවාදයක් ලැබලා පාර අයිනේ ආගමේ දේවදෙවණන් 30ක් මුල උන්වහන්සේ කුජුංකායන් පණිදාය පරිමුඛං සතිමුපත්ත බුසයන් දුටු විදියෝ දබාගෙන පරිමුඛයේ සිහිය පිහිටුවාගෙන ඉන්නවා. අන්න එහෙම ඉන්න වෙලාවේ පසුපසින් වඩින සරියුත් හාමුදුරුවෝ ගිහිල්ලා රාහුල හාමුදුරුවන්ට කියනවා රාහුලය ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය බොහෝ ආනිසංසයි. නැවත නැවත වඩන ලද ආනාපාන සතිය බොහෝ උපකාරයි. රාහුලය ආනාපාන සතිය වඩන්න. දැන් බලන්න පරිමුඛං සතිය වඩට පෙත්තා සිහිය පිහිටවාගෙන ඉන්න රාහුල හාමුදුරුවන්ටයි දැන්නේ පස්සෙන් සරියුත් හාමුදුරුවෝ වැඩම කරලා ආනාපාන සතිය වඩන්න කියන්නේ. දැන් ඒක ආනාපාන සතිය කියන කර්මස්ථානයේ තේකයි කියලා සරියුත් හාමුදුරුවන්ට නැවත එහෙම කියන්න අවශ්‍යතාවය නැහැ. එනිසා මේක ආනාපාන සතියට විතරක් නෙවෙයි හැම කර්මස්ථානයකටම පුරුදු කරගත යුතු, පුහුණු කරගත යුතු ආරක්ෂිත භූමිය සති නිමිත්තම වෙනවා. ඊට උපකාර පිණිසයි සැබවින්ම අපි කර්මස්ථාන භාවිතා කළ යුත්තේ. එක මාසියනවට නෙමෙයි අර අපි උදේ ඉඳලා පියාඹෙන්න දහම ගවේෂණය කරන්න පටන් ගත්තොත් මොහොතකට හරි ඒ වරදට නොඇති හොයගන්න පුළුවන් තැන කොතනද කියලා පහසුම තැන කොතනද කියලා තමන්ට තේරෙනවා යම් දවසක. එතකන් ඒ ගැන විමසීමක ඉන්න පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. තමන්ගේම අත්දැකීමෙන් තමන් බලා ගන්න. එතකොට මෙන්න මේ සති නිමිත්ත හැටියට හඳුන්වන්නේ කොතනද කියන එක අපි හඳුන ගන්නවා. මෙතන පරිමකං සතින්ව පට්ඨපෙත්වා සෝ සතෝ අස්සති සතෝ පස්සති. එතන පෙන්නනවා පළමුවෙන් උඩුකය ඍජුව තබාගෙන සිහිය පිහිටුවා ගන්න කියලා. ඊළඟට පෙන්නනවා සෝ සතෝව ඒ සිහිය ඇතිවම අස්සති පස්සති ආස්වාසි බලනවා ආස්වාසි බලනවා. එතන තියෙනවා සිත හා සිහිය කියන දෙකට කරුණු විදිලා. සිහිය ප්‍රති නිමිති. ආස්වාස් ප්‍රස්වාසය පිටින් කරන ප්‍රඥාවේ නුවණින් සිතයි විකාරය වෙනවා. ආස්වාසිය දැනගන්නවා ප්‍රස්වාසිය දැනගන්නවා කියන එක විඥානකෘති. විජානන්තීති විඥාන දැනගන්නේ විඥානය සිහියෙමයි. විඥානයෙන් නොවලින් දැනගන්නවා ආස්වාස් භවකස්ස. ඒ දැනගන්නේ සිහියෙන් ආසන්නේ පිහිට ඉදිමින්. එනිසා සිහිය පිහිටවන්නේ යම් තැනකද ඒ සත නිමිත්ත. ඒ සත නිමිත්තේ පිහිට ඉඳගෙන නුවණින් ආස්වාස වන බව ප්‍රාස්වාස වන බව දීර්ඝවද කෙටියෙන්ද ඒ බව නුවණින් දැනගැනීම වෙනවා. එක විජානන ලක්ෂණය එක සති ලක්ෂණය නෙමෙයි සිහියේ ලක්ෂණය අපිලාපන තිලාපන කියලා කියනවා. මොකදද පාවෙනවා පිලාපන කියන්නේ පා වෙනවා. දැන් අපේ සිහිය පා වෙනවා. සිහිය පිළිදවා ගත්තත් ඒක පා වෙනවා හේතු නේද? සිහිය කියලා කියන්නේ අපිලාපන. පා වෙන්න දැන් සිහිය ඉදිරියේ පිහිටා සිටින්නට ඕන ශක්තිමත්. එතකොට තමයි මේ කය ඍජු වෙන්නේ. සිහිය නැතුව ආනාපාන සතිය වඩනකොට මම කියන්නම් ඕනනම් පැහැදිලිව පේන ලක්ෂණය. ඒ සති නිමිත්තේ නොබිහිතා ආස්වාද ප්‍රස්වාසය බලන්න යනකොට අර අක්ෂයාගේ ඉදිරියෙන් එල්ලපු කැරැට්ටලේ කන්න අක්ෂයා ඉස්සරහට පයින්නවනේ. ඒ වගේ අපට දැනෙනවා ආස්වාද ප්‍රස්වාසය මේ ඉස්සරහෙන් තියෙනවා. අපි තව ටිකක් හොඳට බලන්න ඉස්සරහට නේද. ටිකක් වෙලා යනකොට කෙලින් තිබුණු කය වකුටු වෙලා බලන්න ඉස්සරහට නැමිලා නැද්ද කියලා. බෙල්ල ඇද වෙලා නැද්ද කියලා. කය ඉස්සරහටම ගිහිල්ලා වකුටු වෙලා. එයි. ආස්වාස් ප්‍රස්වාසය අල්ලන්න ගිහිල්ලා. එනිසා අපි ආස්වාද ප්‍රස්වාසයේ වඩන්න ඕන එක තැනක ඉඳගෙන ස්ථාවරව ඉඳගෙන. එනිසා සති නිමිත්ත පිළිබඳව හොඳින් හඳුනා ගන්න ඕනේ. විභංග ප්‍රකරණේ ධ්‍යාන විභංගය ටිකක් පෙරලා බලන්න ඕන. සතිපට්ඨානය හොඳට විස්තර කරන තැන. කතම් පරිමුඛං කියලා හොඳට විස්තර කරලා තියෙනවා. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා පතිත්තිතා හෝති සුපත්තිත පිහිටියේවි මනාව පිහිටියේවි කියලා කියනවා. ඒක ටිකක් හරි අමාරු දෙයක් හඳුනගන්න. හැබැයි හඳුනගත්තට පස්සේ තමන්ටම තේරෙනවා මොනතරම් ආරක්ෂිත දිමක්ද මේ කියලා. ඇති වෙච්ච ඕනම රාග සහිත දේශ සහිත අවස්ථාවක මොහොතකින් ඒ කෙලෙස් සංසිඳව ගන්න පැමිණෙන්න තියෙන ආරක්ෂිතම භූමිය. මේ ජීවිතයේ නිවන් දකින්න බැරි වුණා සති නිමිත්ත හුරු කරලා තිබිච්ච කෙනෙකුට කොහොමද වත්නා බාහි වෙන්නේ නැද්ද? මරණ මොහොතේ මේ පුරුද්ද මත කරගත්තහම ඒ කවුන්ටේ මෙයාට මරණ මොහොතේ එක්ක නිවන එක්ක සුභති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ ධර්ම මාර්ගයේ හරියට හඳුනාගෙන වැදුවොත් මේ ජීවිතේම වලපල් ගන්න. මේ ජීවිතේ බැරි වුණොත් මරණ මොහොතේ මඟපල් ලබනවා කියනවා. මේ ධර්මයේ මාර්ගයේ හරියට හඳුනාගත්ත කෙනාට මරණ මොහොත කියලා කියන්නේ නිවන් දකින මොහොතක් කරගන්න පුළුවන්. ධ්‍යාන සමාධි සමාපatti ලැබිච්ච මොහොතක් වගේ වෙනවා ඒ මොහොත. ඒ වගේ පෙන්නවුරු ජනන වහන්සේ දෙවනුව ධම්මකථික දේවුරු අතරේ ඉපදිලා එහෙම බැරි වුණොත් මඟපල ලබනවා. එහෙමත් බැරි වුණොත් මතුඵල පසේ බුදු වෙලා නිවන් දකිනවා. මේ මඟ හරියට වඩපු කෙනා එහෙමත් බැරි වුණොත් මතු බුදු වෙන බුදුවරු හමු වී සතර මත ගාථාවක් අහලා බොහොම ඉක්මනින් පහසුවෙන් නිවන් දකිනවා කියලා. එනිසා අපි හරි දේ වැදුවත් භාවිතා කළොත් කවදා හරි කොයි විදිහේ හරි ඒකාන්තයෙන් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට හිමි කරලා දෙනවා. එනිසා සති නිමිත්ත සති මුපට්ඨපිට සිහි පිළිවා ගැනීම පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා. සීලය රකින්න, සමාධිය වඩන්න, ප්‍රඥාවෙන් කලයුත්ත කරන්න මෙන්න මේ අවස්ථාවේ හැම තැනකදීම අපට තදින් දැනෙනවා. එනිසා පුරුදු වෙන්න බලන්න කොහොමද කොතනද මේ පිටුවා ගන්න කියලා. මම හිතන්නේ ඒවා ගැන මම නොතින් විස්තර කරන්න ඕනේ මේ අය කාලයන් තිස්සේ වඩන භාවිතා කරන ප්‍රගුණ කරන පුහුණු කරන අය නිසා වැඩි විස්තර කළ යුතුයි කියලා හිතන්නේ නෑ. අවශ්‍යතාවයක් යෙදුණොත් අපි ඒ ගැන කතා කරන්න බලමු. එතකොට යන්නේ ඒ බඳු තැනක අපි සුරක්ෂිත වුණොත් පිහිටා ඉන්න උත්සාහ කළොත් එතනදී අපට තියෙනවා කමතහන් වල දෙපැත්ත. එකක් තමයි සති නිමිත්තේ පිහිටා ඉඳගෙන එය උදව් කරගෙන බොහෝ දේ අපිට කරන්න පුළුවන්. නුවණින් කල යුත්තට පාතබන්න පුළුවන්. විදර්ශනාවට එළඹෙන්න පුළුවන්. හැබැයි අපි සති නිමිත්තේ පිහිටා සිටින්නට සමර්ථ නැත්නම් ඊට මෙහායින් තියෙන සසුකමටහන් අපි භාවිතා කළ යුත්තේ සති නිමිත්ත තහවුරු කර ගැනීම සඳහාමයි. බුදු ගුණ වැඩුවත්, මෛත්‍රිය වැඩුවත්, අසුභය වරණ සතිය වැඩුවත්, ආනාපාන සතිය වැඩුවත්, මොනවා වැඩුවත් සිහිය පිහිටුවා ගැනීම සති නිමිත්ත ඉලක්ක කරගෙන එයට උපකාර පිණිස භාවිතා කිරීම වඩා සුදුසුයි. එයයි කළ යුත්තේ. මේ කියන දේ හරියටම තහවුරු වෙන්නේ තමන් තමන්ගේ මනසින් මේ කියන දේ ඇත්ත නැත්ත දැකගත්ත දවසට දැනගත්ත දවසට දැනට අහලා තියාගන්න මෙහෙම එකක් කිව්වා කියලා. ඒ මත පිළිකලා කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. මොකද්ද සති නිමිත්ත කියන්නේ? දැන් ඇත්ත වඩන අය ඇහිඳීට කොහොමද ඒ ගැන අදහස් කරන්නේ? මොන වගේ කියලා දෙහිටෙන්නේ? කොහොමද ඒ ගැන හඳුනාගෙන තියෙන්නේ? මට දැන් එකක් පේනවා. තමන් වඩපු දේ ගැන තාම විචිකිච්ඡාව තියෙනවා කියලා.
මේ වර්තමානයේ ඉඳගෙන ඒ සිහියෙන් ඉන්නේ කද?
ඔව්, වර්තමානයේ අපට ඉන්න පුළුවන් නම් ඊට වැඩි කල යුතු සුත් නැහැ. ඒ පච්චුප්පන්න මැජේ අඳුම් පිළිවෙතනේ. අපි වර්තමානයේ ඉන්න කරන ආසන්නම තැන තමයි ඇත්තටම සති නිමිත්ත වෙනකොට. ඒකදී වර්තමානයේ ආසන්නම තැන අපිට අතීතයට යන්න හදන හිත, අනාගතයට යන්න හදන හිත ඉක්මනින් ඇදලා ගන්න පුළුවන් තැනින්. හිත නිතරම එක්ක අතීතයට යනවා, එක්ක අනාගතයට යනවනේ. අර දකින්නහන දැනෙන දැන ගන්න තැන. එතකොට එහෙට යන්න නොදී ඉක්මනින් ඒ ඇදිලා යන හිත නැවත ගන්න තැනක් තියෙනකෙ. අන්න ඒ දෙපැත්තට ඇදෙන හිත වහාම නිවැරදි තැනට ගන්න තියෙන භූමිය තමයි සති නිමිත්තය. දැන් කතං පරිමුඛං, මොකද්ද පරිමුඛය කියලා කියලා පැහැදිලි කරන තැන විභංගයේ නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා කියනවා. නාසිකාග්‍රය හෝ මුඛ නිමිත්ත, ඒ කියන්නේ නාසය අග වූ එක අපට දෙතොල බොහෝ කෙනෙකුට අපිට මේක දකින්න අමාරු වුණොත් තොල් දෙක එකට ගැටෙනකොට අපට දැනෙන ස්වභාවයක් තියෙනවානේ. එකට හැප්පෙන බව දැනීම් ස්වභාවයක් තියෙනවානේ. එතකොට අපි අර නිමිත්තක් වශයෙන් ගන්න අපහසු කෙනෙකුට හොඳටම පහසුයි මෙන්න මේ දැනීම් ස්වභාවය හිතට අරමුණු කරගන්නේ. එතකොට මේක තමයි පුරුදු කරන්න වෙන්නේ. එතකොට මේකට බාධා කරන ගති හිතෙන් උපදිනවා. අන්නේ කෙලෙස් සහගත බාධා කිරීම හඳුනාගෙන නැවත නැවතත් මේ නිනිත්තේ පිහිටා සිටීමට උදව් පිණිස වෙන ඕනම කමටහන භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ බුදුගුණ වැඩුවා. අර බුදුගුණ ගැන කියන වචන ටිකේ නෙමෙයි අපට අර්ථය තියෙන්නේ. සියලු සත්‍යෝ සෝතත් වේවා සෝතත් වේවා කියන වචන ටිකේ නෙමෙයි අර්ථය තියෙන්නේ. අපි මේ ටික භාවිතා කරන්නේ කුමක් උදෙසාද? එතෙත් සිටින් දකින්නේ සත්ව පුද්ගල සංඥාවෙන් නිදෙන්නේ. ඒ නිසා අපි සියලු සත්‍ය සුවපත් වේවා කියන තැන අපට ඉලක්ක වෙලා තියෙනවද? අර විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමය. විවේකයේ අසුරකට, විරාගයේ අසුරකට, නිරෝධයේ අසුරකට නිවනට ලැබුණක්කොට බුදුගුණ වඩන්න ඕන, මෛත්‍රිය වඩන්න ඕන, අසුභය වඩන්න ඕන, මරණ සතිය වඩන්න ඕන, ආනාපාන සතිය වඩන්න ඕන කියන. එතකොට ඒ අර වෙනත් ඉලක්කයක් ඇතුවයි අපි මේක කරන්නේ. එතකොට සියලු සත්‍ය සෝපත්තේවා සෝපත්තේවා කියන එක අපි විතර්ක බහුල භාවනාවක් ඇතුළේ භාවිතා කරනවා. ඒ අපේ හිතේ ගතිය අනුව මට තේරෙන්නේ නැහැ මේක පුතලින් පටන් අරගෙන කියන්නද කියලා. මොකද මෙහෙම තේරුම් ගන්නකො අපි අපේ සිතේ ස්වභාවයන් එකිනෙකාට වෙනස්. සමහර කෙනෙකුට සියුම් අරමුණක් වුණත් හිතෙන් දකින්න බලන්න සීකරන්න පුළුවන්. හැබැයි අපි කාගෙත් සමහර වෙලාවට හිත හරිම වේගයි දුවන. දැන් මෙන්න මේ වෙලාවට මේ ගතිය තමයි අපේ හිතවල වැඩි ස්වභාවය. ඒක හඳුනගන්න. දැන් හිතන්න මෙහෙම ගවයේ දැන් අපේ ගෙදර ගවයා හරකා කඹේ ලියාගෙන දුවන. දැන් දුවන ගවයාගේ කඹේ මගේ අතේ තියෙන කෙලවරක් අල්ලගත්තා. දැන් අල්ලගත්ත හැටිය දුවන ගවයාව නවත්තන්න මං ඇද්දොත් මොකක් වෙයිද? මට වඩා ජව සම්පන්නයි ගවයා. එතකොට ඒ කාන්තෙන් මාව වැටෙනවා. මාවත් ඇදගෙනයි මටත් හානියක් අනතුරක් කරගෙනයි ගවෙන්නේ. එනිසා දුවන ගවයාව මට එකපාරට ඇදලා නවත්තන්න බෑ. ඌ දුවනවා කියලා කඳේ අත ඇරලා ඉඳහස් වෙන්නත් බෑ. ඒ කාගේ හරි කුටුවකට දැත්නම් මට වන්දි ගෙවන්න වෙනවා. ඒ නිසා මට සිද්ධ වෙනවා ඉස්සෙල්ලා ගුණත් එක්ක දුවන්න. එතකොට නිකන් සෙල්ලමට පුහුණුවට ගුණත් එක්ක දුවනවා නෙමෙයි. දැන් මේ දිවිමේ අදහසක් තියෙන මේ ගුණාව නතර කරගන්න. කාටවත් හානියක් නොවෙන්න වළක්ව ගන්න. එතකොට මං යම් තරමක්ද දුවන්නේ එක්කෝ මට ගලක් නුලක් මොකක් හරි පයින් තියලා ශක්තිමත්ව අදින්න පුළුවන් අල්ලන්න පුළුවන් තැනක් හම්බ වෙනකම් දුවන. මට ඒ පය තියලා හොඳට ශක්තිමත්ව අල්ලන්න පුළුවන් තැනක් වුණොත් මට ගවයව අදින්න පුළුවන් මට හානිය නොවෙන්න. එහෙම නැත්තම් ඉක්මනින් ගහක මුලක කඹේ පටලවා ගන්න පුළුවන් වුණොත් ගවය නතර කර ගන්න පුළුවන්. ඒ වගේ ස්ථානයක් දකින්නක නොයි මම දුවන්නේ. අන්න ඒ වගේ අපිට එකපාරටම මේ හිත සතිනි නිත්තක කර්මස්ථානයක රඳවනවා කියන එක ලේසි පහසු නොවෙන්න පුළුවන් හැමෝටම. නොයදු හිතකට. ඒ නිසා අපට සිද්ධ වෙනවා අර ගවයත් එක්ක දුවනවා වගේ හිතත් එක්ක ටිකක් දුවන්න. අන්න හිතත් එක්ක දුවනවා කියලා කියන්නේ මේ විතරක බහුල භාවනාවකට යන. දැන් අද අපේ භාවනා උපදේශකයන් වහන්සේලා කවුරු අර කෝකටත් ඇයිලේ වගේ ඔක්කොටම දෙන්නේ ආනාපාන සතිය තමයි. හැබැයි ආනාපාන සතිය කියන්නේ විතරක සංසිඳවන කර්මස්ථානයක්. හැබැයි හිත වේගවත් කෙනෙකුට ඒක සුදුසු නෑ. බුදුහාමුදුරුවෝම දේශනා කරනවා සතිපට්ඨාන සංයුත්තේදී සිහි මුලා වූ කෙනෙකුට මුට්ටක් සතිස්ස සිහි මුලා වූ කෙනෙකුට නාහං භික්ඛවේ මුට්ටක් සතිස්ස ආනාපාන සති සමාධි භාවනම් වදාමි. සිහි මුලා වූ කෙනෙකුට මම ආනාපාන සති සමාධි භාවනාව පනවන්නේ නැහැ කියලා. එතකොට සිහි මුලා වූ කෙනෙකුට ඒක පනවන්නේ නැහැ. සිහිය නොමුලාව පවත්වන්න සතෙනි නිත්තේ යම් දුරකට හෝ හිත පිහිටුවා ගන්න පුළුවන් කෙනෙකුට තමයි ඒක බුදුහාමුදුරු පනවන්නේ. එනිසා අපිට හුඟක් වෙලාවට හිත එක තැනක නතර කරගන්නවා කියන එක අමාරුයි. හිත නිතරම දුවලා දුවලා ඉපුරුදු අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට. එනිසා අපි ටිකක් හිතත් එක්ක දුවන හිතට ඕන පැත්තට නෙමෙයි අපිට ඕන පැත්තට කඹේ ඇදගෙන හරවගෙන තමන්ටත් අනුන්ටත් හානියක් නොවන පැත්තකට මේ හිත දුවන. හිත දුවලා හිත වෙහෙසටපත් වෙනකොට අන්න අපිට පුළුවන් වෙනවා හිත කැමති තැනක තියාගන්න. ඒ නිසා අපි පළමු කොට විතර්ක බහුල භාවනා. මනසිකාරය බහුලව භාවිතා කරන භාවනා අපි යොදා ගන්නවා. නමුත් අපේ අද්දි කුසලේහි අකමැත්ත තියෙනවා. අරතිය කියන්නේ අර උදාහරු බුදු වෙන මොහොතේ දසමාරයේ දසමාර සේනාවක් හඳුනගන්නේ. මේ පළවෙනි සේනාව අරතිය කියනවනේ. අරතිය. අරතිය එනවා අපිට. අපි කැමති නෑ වැඩි ඔය හිත හිතා ඉන්න. අපි කැමති නිකන් බලාගෙන ඉන්න පුළුවන් නම් එතනත් නිකන් ඉන්න බලනවා. ඉතින් මේ ආසාදුපස්සාස වෙනවා. ඔහේ ඔක බලන් ඉතිහාස ඉවරයි කියලා. ටිකක් එහාට මෙහාට ගැඹුරින් හිතන්න වෙනේ කරන්න අමාරුයි. ඒක ටිකක් විහිසක් කොට කළා. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ අන්න ඒ අරතිය දුරු කරලා අධිකුසලේ සිත තියාගෙන ඒ අරමුණු කරගෙන විතර්ක බහුල භාවනාවට යනවා. හිතට නිතරම නිදහස් වෙන්න නොදී අප විසින් කිසිවක් නිතර හිතට පවරා දුන් කාර්යයක යෙදවන්නවා. දැන් වෙලාව අප විසින් පවරා දුන් කාර්යයක සිත මෙහෙව ගන්න ඕන. තම මම මේ කියන්නේ තම තමන්ගේ හිතේ පවතින ස්වභාවයන් දැනගෙන කටයුතු කළ යුතු තැන. මෙහෙම වෙන්න ඕනේ නෑ. තමන්ට පුළුවන් නම් ආනාපාන සතිය ආදී දැනග ප්‍රතිනිද්දී ඉඳගෙන ඒක බලන්න පුළුවන් නම් විතරක සංසිඳුවන භාවනාවක් ඒක කොහොමද? ඒක නරක නෑ. ඒක තමයි අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවයට එනකන් අපි හිත හදාගන්න හැටි මම මේ පළමෙන් කිව්වේ. එතකොට ඒ සඳහා අපි වැඩි මනසිකාරයන් බහුල. දැන් අපි ගත්තොත් බුදු ගුණ භාවනාව කියන එක දැන් එක එක ගුණයෙන් ගුණය වෙන වෙනම විස්තර වශයෙන් සිතරන. එතකොට මේක හිතත් එක්ක දිවීමක්. හිත දුවවනවා. කියලා. හිතර කැමති පැත්තකට නෙමෙයි අපට කැමති පැත්තකට. දැන් හිත පුරුදු දුවලානේ. එකතර නවත්තන්න යන්නේ. ඒ පුරුද්දට අනුවම අපි හොඳ පැත්තකට දුවවනවා. එතකොට අපි දක්ෂ වෙන්න ඕන මේ හිත දුවවන ගමන්ම මේක අඳව ගන්න නතර කර ගන්න උත්සාහයක් ඇතුලේ තියෙනවා. ඒ අනුව මේ බුදු ගුණය කොහොමද වඩන්නේ, වාග්තා කරන්නේ කොහොමද කියලා දැනගෙන තියෙනවා. අපිට මෛත්‍රිය වඩන්න පුළුවන් එක එක දිශාවන් අරමුණු කරගෙන. ඒත් හිත දුවවනවා. එක තැනක තියන් හැදුවොත් මේ ආයෙන්නේ නැහැ. ඒ බව දන්න නිසා අපි දැන් මේ නිකන් මෛත්‍රිය වඩනවා නේ. දැන් අපට ඕන මෙන්න මේක හදාගන්න. එක තැනක තියලා අපට අවශ්‍යතාවය කරගන්න. නමුත් දැන් මෙයා ඉන්න කැමති නෑනේ. ඒ නිසා දැන් ඉස්සෙල්ලා එයාට ඕන දිහාවල් වලට යන්න නොදී අපිට කැමති තැනකට පත් කරගන්න පුළුවන් විදිහට හිටමවා ගැනීම සඳහා අපි දස දිශාවන් අරමුණු කරලා මෛත්‍රිය වඩනවා. මූලික දර්ශනයට එකඟව ගත්තොත් මේක වැරදි. මේකත් වැරදි තැනක්. මොකද දැන් අපි ගත්තොත් දැන් බලන්නකෝ S2 පියාඹෙන. දැන් දකුණු පැත්තෙන් කවුද ඉන්නේ? මොනරයයි ඉන්නවා. වම් පැත්තෙන් කවුද ඉන්නේ? මොන ඉන්න කෙනා ගන්න. පිටිපස්සෙන් කවුද ඉන්නේ? අහවල් කෙනා ඉන්නේ. ඉස්සරහින් ඉන්නේ කවුද? අහවල් කෙනා. දැන් මේ හතර දෙනා මැද්දේ කවුද ඉන්නේ? මම ඉන්නවා. දැන් එතකොට අපිට බාහිරයක් ඇත්ත කියලා දකින තාක්කල් මම ඉන්නවා. මම ඉන්න තාක්කල් දස දිශාවකුත් තියෙනවා. එතකොට අපි ඇත්ත දකිනකොට මේ සියලු ඒවා දිශා නේද? ඉරියව් නේ. සත්ත්ව පුද්ගලයෝ නෑ එතන. ඒ සියල්ලින් නිදහස් වෙච්ච කෙනක් නේ. නමුත් අපි අතනට යන්න උදව් පිණිස මේකම කියාගන්න. මං කියන පොඩි නම නරක දේ වුණත් දැන් හොඳ වෙනවා කියලා කිව්වයි කියලා. ඉතින් ඒ වගේ නරක දේත් හොඳ වෙන වෙලාවල් තියෙනවා අපිට. දැන් මේක හරි නෑ වුණත් නමුත් මේ හිත හදාගෙන යන්න මේ ක්‍රමය ඕන. ඒකෙන් හිතට විවේකයක්. හිත නොයලීම පිණිස යොදාගන්න උපායක්. විවේක නිසිත විරාග නිසිත. නිවනට නැමුණක් කොට මේක උපායක් කොටයි අපි භාවිත කරන්නේ. ඒ නිසා ඒ බඳු විතර්ක කමතහන් විතර්ක භාවනා ක්‍රම හඳුන ගන්න. ඒකත් නිකම්ම භාවිත කරන්න එපා. අර ගවය නතර කරගන්න තැන ශක්තිමත් තැන කොතනද කියන නිමිත්ත ඉතුරු කරගෙන, ඒ කියන්නේ හැමදෙස්සම බුදුගුණ සිහි කරන්න නාසිකාග්‍රය මුඛ නිමිත්ත දිහා බලාගෙන. එතකොට යම් වෙලාවක ඔය මනසිකාරේ නවත්තලා මේක බලාගෙන ඉන්න පුළුවන් නම් මනසිකාරේ නවත්තන්න. නවත්තලා නිහඬ වෙන්න. නිහඬ වෙනකොට ඔන්න ආසත් ප්‍රසාදයේ දැනේ. දැන් ඒක බලන්න. ආපහු ආසත් ප්‍රසාදයක් නේ නිමිත්තක් නේ. ආපහු නිමිත්තේ හිට තියාගෙන ආයි අර බුදු ගුණ මෛත්‍රී අසුබ මරණ සති අර කේසාලෝ මානකාදන්තාතජ මේවා දුකට දිකට යන්න. එතකොට තමන්ට ඉලක්කයක් තියෙනවා. ඒක නෙමෙයි දැන් කළ යුත්තේ. මෙන්න මෙතන හිත තියාගන්න එකයි මේකයි ප්‍රධාන. මේ වෙනුවෙනේ අර ටික කරන්නේ කියන නුවණ ඇතුව ඒවන්නේ කරන්න. යම් මොහොතක මෙහි හිත රඳව ගන්න දැන් පුළුවන් දැන් පිහිටනවා කියලා දැනගත්තාම ඒවන්නේ එක අතරින්. දැන් මෙතන පිහිටියාම තමන්ට දැනෙන්න ගන්නවා ආස්වාද බව ප්‍රසවාස බව. ඒ ආස්වාද ප්‍රසවාසය උදව් කරගන්න තවදුරටත් මේ නිමිත්ත තහවුරු කරගන්න. ඒක එල්ලෙන්නේ යන්න එපා. සති නිමිත්තයි අවශ්‍යතාවය. ඒක තහවුරු වෙන විදිහට ඒක පිහිටා ඉන්න පුළුවන් විදිහට සිතින් වෙන අරමුණු වලට යන්න නොදී ආස්වාස් ප්‍රසවාසයට සිතට අරමුණු බවට පත් කරන්න. සිතයි සිහියයි කියන්නේ දෙකක්. සිහියෙන් නිමිත්තේ ඉන්නවා. සිත වෙන වෙන අරමුණු කරා යන්න නොදී ආස්වාස් වෙන බව ප්‍රසවාස වෙන බව දැනගන්න ඕනේ. හල සිතත් සිහියත් දෙක එකට එකතු කරගන්න පුළුවන් වුණාම එක් අග්‍රයකට එක තැනකට ගන්න පුළුවන් වුණාම අපට අපි අර උදේ කතා කරපු කාර්ය දැක ගන්න දැනගන්න විදර්ශනා කරන්න අරමුණු විදර්ශනා කරන්න සුදුසු පදනම එතන සකස් වෙනවා. එතකොට තමයි අපට වර්තමානයේ කියන එක හඳුනගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් එහෙම බලාගෙන ඉන්නකොට ඔන්න දැන් අපිට මොකක් හරි සිහි වෙලා gedara සිහි වෙනවා. අම්මා සිහි වෙනවා. දුව පුතා සිහි වෙනවා. අන්න සිහි වෙච්ච තැනම දැන් තමන්ට පුළුවන් දැන් මේ වැරදිලා නේද? දැන් අතීතයට ගිහිල්ලා. අතීතයට ගියේ කොතනින්ද? මෙන්න මේ ඇත්තම දැක්ක නිසා. මේ ඇත්ත මොකක්ද? මේ මනස ධර්මයක් මනෝ විඥානයක් නිසා මේව දැනගැනීමක් ඇති වෙනවා. ඒ දැන ගැනීම මනසට ධර්මයට මනෝවිඥාණයට අයිතිනේ. ඒත් ඒ හේතු නිසා හටගත්තේ. හේතු නැති වෙන එකක්. ඒ හේතුන්ගෙන් හටගත්ත දේ ඇත්ත ඇත්තටම නොදැක්ක නිසා මේ හවල්දී කියලා අතීතයේ සිහි කරගෙන මේ අතීත ආශ්‍රවයක් අවදි වුණා නේද? නූපන්න ආශ්‍රවය උපන්න නේද? දැන් තවදුරටත් මේ උපන්න ආශ්‍රවය වැඩෙනවා නේද? අන්න හඳුනාගත්තා. අතීතම් අනාගතම්තේ. එතකොට වහාම කරන්න තියෙන්නේ ඒක ගැන බල බල ඉන්න එක නෙමෙයි. ආරක්ෂිත භූමියද වහාම සති නිමිත්ත සිහි කරගත්ත පමණකින් ආසෝ ඉවරයි. බලන්න ඇත්තද කියලා. සිත සිත ඉන්න ගිය සමහර වෙලාවට තව තවත් ආශ්‍රව උපදින්න ඉඩ. ඒ තරම් ආශ්‍රවය බලවත්. නමුත් අපි ඒක හඳුනාගත්ත මේ කුසලයයි කියලා වහම මොහොතකට සති නිමිත්ත තදින් අරමුණු කළා. ඒ නිමිත්ත අරමුණු වෙනකොටම අර ටිකක් ඇහැරිලා. එතකොට වර්තමානයේ මෙතන පිහිටලා. අතීතයේ අනාගතයේ යන තිබුණු අන්ත දෙකෙන් අපි දැන් ගලවගත්තා. ඉතින් මේ විදිහින් අපි වරින් වර එන අරමුණක් දෙකක් විදර්ශනාද කරනවා. ඉතින් එහෙම තමයි ඒක භාවිත කරන්න තියෙන්නේ. අපි ඉතින් හෙට දවසේ මේ ටික තව දුරටත් විස්තර කරලා බලමු. ඊළඟට ඒ සමගම මුලින්ම ළඟටම භාවිත කරන්න පුළුවන් අලුත් කර්මස්ථානය. මේ වෙනකම් මමත් කාර්යයක් කියලා දීලත් නැහැ. මමත් මේ ලන්ඩනයේ ඩාවල්පත් තමයි මේක ගැන කල්පනා කරගත්තේ. මොකද මේ කියන දේ තේරෙන්නේ නැහැ. මේක තේරෙන විදිහකට කොහොමද භාවනාවක් ඇතුළත තියාගන්නේ කියලා මාත් හිතලා හිතලා හඳුනාගත්ත ක්‍රමයක්. ඉතින් ඒක බලන්න ඒක බොහොම ප්‍රායෝගිකයි. හැබැයි ඒක ටිකක් අමාරු වෙයි. ඒක ලියා ගන්න වෙයි. ලියාගෙන ඒක පාඩම් කර ගන්න වෙයි. පාඩම් කරගෙන බොහොම පහසුවෙන් අර ඇත්ත ප්‍රකට වෙන විදිහට යථාර්ථයේ දැනෙන විදිහට මුලාවෙන් මිදෙන විදිහට මේ කර්මස්ථානය වඩන්න පුළුවන්. භාවිත කරන්න පුළුවන්. එතකොට අපි මොනම තැනකවත් රැවටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. ඇත්ත ඇසතියෙන්ම ඒකාන්තයෙන් දකින්න පුළුවන්. එනිසා අපි මේ ටික මෙතන අවශ්‍ය කියලා දෙන්නම්. ඒ අනුව භාවිත කරන්න වරදින්නේ නැතුව මේ ජීවිතේම ඒ මඟ උපදවාගෙන නිවැරදිව කනසීම ඒකාන්තයෙන් ලැබෙනවා කියන විශ්වාසය සද්ධාව ඇති කරගන්න. ඉතින් අද දවසේ පුරාවට අපි මේ සිද්ධ කරගත්ත උතුම් කුසල ශක්තිය, පුණ්‍ය ශක්තිය මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම ලෞතුරු මඟ පල නිවන් අවබෝධයේ පිණිස හේතු වාසනා පාරමී වේවා. මතු බුදු වෙන බුද්ධ බෝසත්යන් වහන්සේ ඇතුළු එංගල විදියා විසිනේ නාට මේ